ක්‍රිස්තියානි ධර්මය විෂය පිළිබඳ ඔබට කතා කරමින් අපි මේ කරන්නා වූ මේ වැඩසටහන් මාලාවේ අද දවසේ මාත් එක්ක එකතු වෙලා ඉන්න චාමිනී ගුරු මහත්මිය සූදානමින් ඉන්නවා. අද දවසේ අපි මොනවද ඔයාලත් එක්ක කතා කරන්නේ, මොනවද ඒ පාඩම් කියන එක ඔබට මතක් කරන්න. එහෙමනම් ගුරු මහත්මියනි.
ඔව් ආදරණීය දුවේ පුතේ, අද අපි කතා කරන්නේ 11 ශ්‍රේණිය දෙවන තේමාව වන ක්‍රිස්තු සාංශයේගේ පූර්ණ ජීවිතය හා සේවය තුළින් දිවි මඟ ආලෝකමත් කර ගනී කියන තේමාව යටතේ 4-5 වන පාඩම සහ 6 වන පාඩමයි. ඒ කියන්නේ ප්‍රේමයෙන් දිවි ගෙවෙමු සහ සාමයට කැපවෙමු කියන මාතෘකා යටතේ තමයි අද අපි ඔබ සමග කතා කරන්නේ.
ඔව්, ඉතින් දුවේ පුතේ, ඒ අනුව අපි පළවෙනි පාඩම තමයි ප්‍රේමයෙන් දිවි ගෙවමු. 11 ශ්‍රේණියේ 5 වෙනි පාඩම ප්‍රේමයෙන් දිවි ගෙවමු. මේ ප්‍රේමයෙන් දිවි ගෙවමු පාඩම ගැන කතා කරද්දී දුවේ පුතේ, කිතු දහමේ මූලික හරය වෙන්නේ ප්‍රේමයයි. ඉතින් මොකක්ද මේ ප්‍රේමය කියලා කියන්නේ කියන එක ගැන අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපගේ දෙවියන් වහන්සේ මේ ලෝකයට ගොඩක් ආදරය කළා, මේ ලෝකයම අවලා ලස්සන ලෝකයක් මිනිසාට ලබා දුන්නා. ඒ ලස්සන ලෝකය තව තවත් ලස්සන කරන්නට එකිනෙකාට ප්‍රේම කරන්න කියලා උන්වහන්සේ ඉගැන්නුවා. ඒ අනුව උන්වහන්සේ කිසිම ලෝභකමක් නැතුව උන්වහන්සේගේ එකම පුත්‍රයා වන ජේසුස් වහන්සේත් මේ ලෝකයට එව්වා. ඉතින් ආදර දුවේ පුතේ, මේ ප්‍රේමය ගැන කතා කරද්දී ප්‍රේමය නැති වෙන්නේ අප තුළ මොන ගුණාංග තිබුණොත්ද කියලා අපි හිතලා බලමු මේ වෙලාවේ. විශේෂයෙන්ම අපි තුළ ඊර්ෂ්‍යාව, තණ්හාව, වෛරය, උඩඟුකම, ඒ වගේම ආත්මార్థකාමීත්වය, ක්‍රෝධය, නොයිවිලිසිලිවන්තකම, ඒ වගේ ගුණාංග තුලින් අපෙන් ප්‍රේමය ඈත් වෙනවා. ඉතින් ප්‍රේමය කියලා කියපුවාම ප්‍රේමය කියන එක හුදු වචනයකට පමණක් සීමා නොවි කොහොමද අපි ප්‍රේම කරන්නේ, මොනවද මේ ප්‍රේමේ ගුණාංග කියන එක සුදු පාවුතුමා විසින් කොරෙන්ති වාසීන්ට ලියූ හසුනේ 1 කොරෙන්ති 13 වෙනි පරිච්ඡේදයේ 1 පදයේ සිට 13 වන පදය දක්වා මෙසේ සඳහන් වෙනවා. අපි එය ප්‍රේම ප්‍රාරමිතාව විදිහට හඳුන්වනවා. අපි එකිනෙකාට ප්‍රේම කරනවා කිව්වට අපි තුල මේ ගුණාංග නැත්තම් ඒ ප්‍රේමය නිෂ්ඵලයි කියලා සුදු බයිබලේ හඳුන්වනවා. අපිට ගොඩාක් හැකියාවන් තියෙන්න පුළුවන්. අපිට අන්‍ය භාෂාවන් කතා කරන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ වගේම අපිට දිවස් වැකිීමේ හැකියාව තියෙන්න පුළුවන්. ඒ වගේම හොඳ ප්‍රඥාවන්තකමක්, ඥානවන්තකමක් තිබෙන්න පුළුවන්. අපි සියලු දේ දන් දෙනවා වෙන්න පුළුවන්. නමුත් අපගේ හදවත තුල මේ කියන්නා වූ සැබෑ ප්‍රේමය නැත්නම් ශුද බයිබලයේ සඳහන් කරන ഘോഷා කරන ගන්ඨාරයක්, ඒ වගේම කටුක රාවේදන කයිතාලමක් වගේ කියලා ඒ පුද්ගලයා. ඉතින් මේ ගුණාංග දෙස බැලුවොත් ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, ඒ වගේම ප්‍රේම කරන පුද්ගලයා ඊර්ෂ්‍යා වන්නේ නැහැ, තමන් ගැන පාරට්ටු කරන්නේ නැහැ, ඒ වගේම උඩඟු වන්නේත් නැහැ, ආත්මార్థකාමී වන්නේ නැහැ, හිතේ නපුර තියාගෙන පලිගන්න උත්සාහ කරන්නේ නැහැ, අනිත් කෙනෙක් වැරද්දක් දැක්කහම එයාගේ වරද ගැන සතුටු වෙන්නේ නැහැ, ඒ වගේම හරි දේ ගැන තමා හැම වෙලාවෙම සතුටු වෙන්නේ මේ ප්‍රේම කරන පුද්ගලයා. ඒ වගේම ශුද්ධ බයිබලයේ සඳහන් කරනවා සියලුම ධර්මතාවයන් අතර විශිෂ්ටම ධර්මතාවය තමයි මේ ප්‍රේමය. ඉතින් මේ ප්‍රේමය අනුව ජීවත් වෙන්නේ කොහොමද කියන එක අපි විමසා බලමු.
ඔව් දුවේ පුතේ, අපි දකිනවා ශුද්ධ පාවුල්තුමා විශිෂ්ට ධර්මතාවයන් 3ක් ගැන කතා කරනවා. ඒ තමයි ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය කියන මේ ධර්මතා තුන මේ ලෝකයේ සදහටම පවතින ධර්මතා තුනක් විදිහට තමයි පාවුල්තුමා හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් දුවේ පුතේ, මේ විශිෂ්ටම ධර්මතාවය වන ප්‍රේමය ගැන අපි බලමු ජේසුස් වහන්සේ මොනවද කියලා තියෙන්නේ කියලා. එක්තරා දවසක ජේසුස් වහන්සේ වෙතට පැමිණෙනවා විනයදරයෙක්. මේ විනයදරය ඇවිල්ලා ජේසුස් වහන්සේගෙන් අහනවා මේ ලෝකයේ පවතින විශිෂ්ටම ආඥාව මොකද්ද කියලා. එහෙම නැත්නම් මේ ලෝකයේ තියෙන විශිෂ්ටම පනත මොකද්ද කියලා. ඉතින් දුවේ පුතේ, අපි දකිනවා ජේසුතුමා ඔහුට දෙනවා පිළිතුරක්. ඒ පිළිතුරේ පනත් දෙකක් අඩංගු වෙනවා. අපි දකිනවා අපි දසපනත ගැන කතා කරා පළවෙනි පාඩමේදී. එතකොට ඒ දසපනත කැටි කරලා ගන්නකොටත් අපි දකිනවා දෙවියන් වහන්සේටත් අසල්වාසියාටත් ප්‍රේම කිරීම තමයි මෙහි ප්‍රධාන තේමාව වෙන්නේ. ඉතින් ජේසුතුමා එදා කියනවා මේ විදිහතරයට, නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද, නුඹේ මුළු වීරයෙන්ද, නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න. ඒ වගේම නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වාසියාටත් ප්‍රේම කරන්න. එතකොට දුවේ පුතේ අපි දකිනවා නුඹට ප්‍රේම කරනට අපි දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමේදී අපි අපිට පුළුවන් උපරිම ශක්තියෙන් අපේ ආත්මයෙන්, හෘදයෙන්, බුද්ධියෙන්, වීරයෙන් මේ කියන්නා වූ සියල්ලෙන්ම පුද්ගලයෙකු සතු පුද්ගල භාවය තුළින්ම මුළු මනින්ම කැපවීමෙන් අපි දෙවියන්ට ප්‍රේම කළ යුතුයි. ඒ වගේම ඊළඟ ආඥාව තමා ජේසුස් වහන්සේ කියන්නේ, නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වාසියාටද ප්‍රේම කරන්න. එතකොට අපි බලමු අපි කොහොමද අපේ අසල්වාසීන්ට ප්‍රේම කරන්නේ. අපි දකිනවා ජේසුතුමාගේ කාලයේදී මේ ඒ වටපිටාවේ ඒ සමාජයේ සිටියා වූ මිනිසුන් ප්‍රේම කරේ තමන් දන්න තමන්ගේ ආගමට තමන්ගේ ජාතියට අයිති පුද්ගලයන්ට විතරයි. તો එින් එහා ප්‍රේමයක් ගැන ඔවුන්ට සිතීමට හැකියාවක් තිබුණේ නැහැ. ඔවුන් මේ ප්‍රේමය කියන දෙක දෙය දැක්කේ පටු විදිහට. තමන් දන්න තමන්ගේ ආගමට ජාතියට පමණක් ප්‍රේම කළ යුතුයි කියන ආකල්පය තමා ඔවුන් තුල තිබුණේ. හැබැයි අපි දකිනවා ජේසුස් වහන්සේ ඊට වඩා පුළුල් අර්ථයකින් ප්‍රේමය ගැන විග්‍රහ කරා. එතකොට ජේසුතුමා අපි දකිනවා ප්‍රේමය ගැන කතා කරනකොට අසල්වාසියා කවුද? අසල්වාසියාට ප්‍රේම කරන්න කියනවා. එතකොට එදා ජේසුතුමාගෙන් අසල්වාසියා ගැන විග්‍රහ කරේ ජේසුතුමා තමා අවට තියෙන සිටින විවිධ අවශ්‍යතාවයන්ගෙන් පෙළෙන ඕනෑම කෙනෙක් අපේ අසල්වාසියෙක්. ඒක ජාති, ආගම්, කුල ભેද ඉක්මවා යන සංකල්පයක්. අපි දකිනවා විවිධ අවශ්‍යතාවයන්ගෙන් පෙළෙන අය අද සමාජය තුළ වෙසෙනවා. අන්නේ අයට තමයි අපි ප්‍රේමය දැක්විය යුත්තේ. ජේසුතුමා බලාපොරොත්තු වෙන ප්‍රේමයේ සංකල්පය එයයි. එහෙම නැතුව අපි දන්න අපි අඳුරන අපි දන්න අපේ ඥාතීන් වෙන අයට පමණක් ප්‍රේම කිරීම නෙමේ ඒ ඉක්මවා ගියපු සංකල්පයක් ජේසුස් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙනවා. ඊළඟට බුදුවේ පුතේ අපි බලමු පාවුල්තුමා එපිස සන්දේශයේ තුන්වෙනි පරිච්ඡේදයේ 17 සිට 19 වෙනි පදයේ දක්වා ප්‍රේමය ගැන මොනවද කියලා තියෙන්නේ කියලා. සියලු සදහවතුන් සමග ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ දිගත්, පළලත්, උසත්, ගැඹුරත් වටහාගෙන ශක්තිය ලබා ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය අවබෝධ කරගෙන දෙවියන් වහන්සේගේ පරිපූර්ණතාවයෙන් පූර්ණවන පිණිස යාඥා කරන ලෙස හිල්ලයි. එදා සුද්ධ පාවුල්තුමා එපිස වරුන්ට ලියපු සන්දේශයේ මේ ප්‍රේමය පතුල පරිපූර්ණ වීමට නම් අපිට අනිවාර්යයෙන්ම යාඥාව කියන දේ අවශ්‍යයි. ප්‍රේමයේ තුල අපි ගොඩනැගෙන්න, ප්‍රේමයේ තුල පරිපූර්ණ වෙන්න, වඩාත් සවිමත් වෙන්න යාඥාව අවශ්‍යයි. ඒ වගේම ප්‍රේමයේ තුල ස්ථීරව පිහිට වීම සඳහා අපිට ඇදහිල්ලත් අවශ්‍යයි කියනවා. ඉතින් දුවේ පුතේ අපි දකිනවා පාවුල්තුමාට අනුව ප්‍රේමය කියන සංකල්පයේ ඉදිරියට ගෙන යාමට ඒ තුල ශක්තිමත් වීමට අපිට යාඥාව සහ ඇදහිල්ල කියන ගුණාංග අවශ්‍ය වෙනවා. ඒ වගේම දුවේ පුතේ අපි බලමු අපි කුඩා කාලයේ ඉඳලා යම්කිසි පුද්ගලයෙකු ජීවිතයේ ගත්තහම අපි දකිනවා අපි පුංචි ලදරුවෙකු මෙන් මේ ලෝකයට පිවිසෙනවා. ඒ පිවිසීමේදී අපිට ආදරය ලැබෙනවා. ඔබ හිතන්න පුංචි දරුවෙක් ගැන, අලුතෙන් ගෙදරට එකතු වෙන අලුත පුංචි දරුවෙක්. ඉතින් මේ පුංචි දරුවට යෝගේ දෙමව්පියන්, ඥාතීන්, පවුල තුල, සමාජය තුල පිළිගැනීමක්, ආදරයක් තියෙනවා. ඔබත් අතීතයේ දිනක එවැනිම දරුවෙක් වෙලා ඉන්නේ නැති. ඔබට සමාජයේ ඥාතීන් හැමෝම ආදරය කරන්න ඇති. දැන් ඔබ වැඩිවියට පැමිණිලා නව යෝන් විය කරා ලං වෙලා ඉන්න දරුවෝ. ඉතින් අපි දකිනවා මේ ආදරය, මේ ඥාතීන්ගේ දෙමව්පියන්ගේ ආදරය තව සංකීර්ණ වෙලා ඔබ පාසලට ගිහිල්ලා ගුරුවරුන්ගේ, වැඩිහිටියන්ගේ, මිතුරන්ගේ ඇසුරට ඔබ ලක් වෙනවා. එතකොට ඒ සමාජය තුළ ඔබ කොහොමද ප්‍රේමයෙන් ක්‍රියා කරන්නේ? ඔබ දකිනවා ඔබ පාසලේදී ගුරුවරුන්ගේ හිත දිනාගෙන දරුවෙක් විදිහට ක්‍රියා කරන්න උත්සාහ කිරීම වැදගත් වෙනවා. ඒ වගේම බලමු අපි ඔය වයසේදී දරුවෙක් විදිහට කොහොමද මිතුරන් අතරේ ප්‍රේමය දිනාගන්නේ? එහෙම නැත්නම් මිතුරන් එක්ක කොහොමද ප්‍රේමණීය බැඳීමකින් කටයුතු කරන්නේ කියලා. එතකොට ඔබේ සම වයසේ ළමයින් ඉන්නවා, යහළු යෙහෙළියන් ඉන්නවා. ඒ ගෑය දරුවන්ට නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනවා, අභියෝග ඇති වෙනවා, ජීවිතේ කඩා වැටීම් ඇති වෙනවා දරුවන් වශයෙන්. ඉතින් ඒ වගේ වෙලාවකට ඔබට පුළුවන් ක්‍රිස්තුස් වහන්සේ ඔබට දුන්නා, පෙන්නලා දුන්නා වූ ප්‍රේමයේ තුල ක්‍රියා කරන්න. ඔවුන්ගේ ගැටලු, ප්‍රශ්න, අභියෝගවලට ඔබට පුළුවන් විසඳුමක් ලබා දෙන්න. ඔබට ඔවුන්ට ලං වෙලා බුද්ධිමත් තීරණ ගැනීමට හැකියාව ලබා දෙන්න පුළුවන්. ඒ වගේම බුද්ධිමත් තීරණ ගන්න මඟ පෙන්වන්න පුළුවන් දරුවන්ට. අපි බලමු ජේසුස් වහන්සේගේ කාලය ගැන. ජේසුතුමා කොහොමද මේ සමාජයේ ප්‍රේමයෙන් කටයුතු කරේ? ජේසුතුමා අපි දකිනවා කුඩා කාලයේදී දෙවියන් වහන්සේගෙත් අසල්වාසීන්ගෙත් හිත දිනාගෙන ප්‍රේමයේ දිනාගත් කෙනෙක් කියලා. ඒ වගේම ජේසුතුමා ඒ කාලයේ ප්‍රතික්ෂේප කරපු ස්ත්‍රීන්, දරුවන් වගේ අය කෙරෙහි ප්‍රේමයෙන් ක්‍රියා කළා. රෝගීන් කෙරෙහි ප්‍රේමයෙන් ක්‍රියා කරපු ආකාරය අපි දකිනවා. ඉතින් දරුවනේ, ඒ වගේම අපිට පුළුවන් ජේසුතුමා ප්‍රේමය කියන සංකල්පයේ උපරිම තත්ත්වයට ගෙනාවේ උන්වහන්සේගේ කුරුසපත් වීම තුළින්. උන්වහන්සේගේ ජීවිතයේ සේවය, ඒ වගේම දුක් විඳීම, මරණය කියන සංකල්ප සියල්ලෙම ඇතුළත් වෙලා තියෙන්නේ මේ පරිත්‍යාගශීලී ප්‍රේමයයි. ඉතින් දරුවනේ, මේ ආකාරයට ඔබට ප්‍රේමය ගැන අපි ඉගෙන ගත්තා. එතකොට ප්‍රේමය තුළ අපි කොහොමද සමාජයේ පවතින ගැටලු, කම්කටොළු, ප්‍රශ්නවලට මැදිහත් වෙලා ප්‍රේමණීය විසඳුම් ලබා ගැනීම, ලබා දීමට උපදෙස් දීම කිතුණු දරුවෙකු වෙන ඔබගේ වගකීම වෙනවා.
ඔව්, ඒ වගේම ප්‍රේමය හා ලංගුණු තවත් ගුණාංගයක් ගැන අපි කතා කරනවා ඊළඟ පාඩමේ. කියන්නේ 6 වෙනි පාඩම සාමයට කැපවීම කියන පාඩම දුවේ පුතේ. ඉතින් මේ පාඩම ගැන කතා කරද්දී ප්‍රේමය හා සමානව ප්‍රේමය ලෝකයට ගෙනියන එක්තරා ආකාරයක් තමයි අපි සාමයෙන් සමගියෙන් ජීවත් වීම. ඕනම කෙනෙක් කැමති සාමයෙන් සමගියෙන් ජීවත් වෙන්න. හිතේ සැනසෙල්ලෙන්, අස්වැසිල්ලෙන් ජීවත් වෙන්න ඕනම පුද්ගලයෙක් කැමති. ඉතින් මේ පිළිබඳව කතා කරද්දී ජේසුස් වහන්සේ උගන්වලා තියෙන කන්ද උඩ දේශනයේ සුභාරංචියේ හදවත බඳු මේ කන්ද උඩ දේශනය තුළ ජේසුස් වහන්සේ මේ සාමය ගැන කතා කරනවා. කෙනෙක් සාමය ඇති කරනවා නම් ඒ පුද්ගලයා දේව පුත්‍රයෙක් කියනවා. ඔගොල්ලෝ දැකලා ඇති සමාජයේ සමහර අය කියනවා යානම් දෙවි කෙනෙක් වගේ, හරිම හොඳයි දෙවි කෙනෙක් වගේ කියලා. අන්නේ කියමනට අර්ථකථනයක් දීලා ජේසුස් වහන්සේ කියනවා කවුරු හරි සාමය ඇති කරනවා නම් ඒ පුද්ගලයා භාග්‍යවන්තයෙක්, ඒ වගේම ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් බවට පත් වෙනවා. ඒ වගේම සාමය හා බැඳුණු අනෙකුත් ගුණාංග දෙක තමයි යුක්තිය සහ ධර්මිෂ්ඨකම. සාමය පවතින්නේ සමාජයේ යුක්තිය හා ධර්මිෂ්ඨකම තියෙනවා නම්. ඉතින් මේ යුක්තිය සහ ධර්මිෂ්ඨකමත් ඉතාම ඉහලින් ජේසුස් වහන්සේ අගය කරා. ඉතින් මගේ දූල පුතාලා මතක තියාගන්න මෙන්න මේ කොටස ඔගලන්ට එන ගොඩක් ඇවිත් තියෙනවා පේපර්වල, හිස්තැම් පුරවන්න, ඒ වගේම සම්පූර්ණ කරන්න. ඒ නිසා මේ කොටස ඉතාමත් මතකේ තබා ගන්න කියලා කියනවා. ශුද්ධෝ මතෙව් 5 පරිච්ඡේදයේ 9-12 වන පදයේ මේ ආකාරයට සඳහන් වෙනවා. සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝය, ඔවුහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය. යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝය, ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. ඉතින් ආදර දුවේ පුතේ, මේ යුක්තිය, සාමය වගේම මේ ධර්මිෂ්ඨකම ඇති වෙන්නේ කොතනින්ද? ඇත්තටම ඇති වෙන්නේ පවුල තුළින්. ඒ වගේම පළවෙනියට තමා තුළින් අර ඉස්සල්ලා කීව ගුණාංග තුල ප්‍රේමේ ගුණාංග තුල තමා තුල තියෙනවා නම් ඒ ගුණාංග ඔබ පවුලට දෙනවා. පවුලට දීලා ඔබ පාසලට ඒ දේවල් දෙනවා. පාසලට දීලා සමාජයට දෙනවා. අන්න ඒ ආකාරයට තමා මේ බැඳී පවතින්නේ. මේ ක්‍රියාවට නැගෙන්නේ. ඒ නිසා කුඩා කාලේ මතක තබා ගන්න. ඒ අනුව ඔබ ජීවත් වෙන්න. ඒ වගේම මේ යුක්තිය සහ සාධාරණත්වය, ඒ වගේම මේ සාමය ගැන කතා කරද්දී පුරාණ ගිවිසුමේ ජේසුස් වහන්සේගේ මෙලොව පැමිණීම ගැන යෙසායා දිවසිවරයත් මේ සාමය ගැන කතා කරලා තියෙනවා. මේ සාමය ඇති වෙන්නේ යුක්තියෙන් සහ ධර්මිෂ්ඨකමෙන් කියලා කතා කරලා තියෙනවා යෙසායා දිවසිවරයාගේ පොතේ. අපි මීට කලින් ඉගෙනගෙන තියෙනවා 10 ශ්‍රේණියේ පොතේදීත්, ඒ වගේම 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම්වල යෙසායා 9, 6 සිට 7 දක්වා කොටස්වල. ඉතින් එහි සඳහන් වෙනවා ජේසුස් වහන්සේ ඒ බලාපොරොත්තු වෙන්නා වූ රාජ්‍ය තුල සාමයට කෙලවරක් නැහැ. ඒ වගේම යුක්තිය සහ ධර්මිෂ්ඨකමින් ක්‍රියා කරනවා කියලා. ඉතින් එහෙම බලනකොට ආදර දුවේ පුතේ මේ සාමය ගැන කතා කරද්දී එදා ජුදෙව් සමාජයේ සාමය ප්‍රාර්ථනා කරන්න වචනයක් යොදාගත්තා. ඒ හෙබ්‍රෙව් වචනයත් ඔබ මතක තබා ගන්න ඕනේ. ඒ හෙබ්‍රෙව් වචනය තමයි ශාලොම් කියලා කියන්නේ. ඒ වගේම මේ සාමය සඳහා ග්‍රීක වචනය භාවිතා කරනවා අයිරේනියා. මේ අයිරේනියා කියන වචනේ තවත් අර්ථ ගැන්වෙනවා ඔබ හොඳින් මතක තබා ගන්න. අයිරේනියා කියන්නේ ග්‍රීක වචනේ අර්ථය තමා පූර්ණ සාමය. එය හදවත අභ්‍යන්තරයෙන් ඇතිවෙන්නා වූ, හදවතේ ඇතිවෙන්නා වූ සාමය සහ අපි ඒ සාමයෙන් පරිබාහිරව අපි ක්‍රියා කරනා වූ ආකාරය මෙයින් ගම්ම්‍ය වෙනවා. ඉතින් ආදර දුවේ පුතේ, එහෙමනම් අපි උදාහරණයක් බලමු. මේ සාමය සමාජය තුළ ක්‍රියාවට නගපු එක්තරා පියතුමෙක් ගැන අපි මේ වෙලාවේ විමසා බලමු.
ඔව් දුවේ පුතේ, අපි බලමු සාමය උදෙසා කැපවුණු එක්තරා යුගයක ජීවත් වුණු පියතුමෙක් ගැන. ඒ තමයි චන්ද්‍රා ප්‍රනාන්දු පියතුමා. එතුමා උපත ලබන්නේ 1941 වර්ෂයේ අගෝස්තු මාසයේ. එතුමා උපන් ප්‍රදේශය වන්නේ මඩකලපුව ප්‍රදේශයේදී. ඒ වගේම එතුමා බොහොම දැහැමි ජීවිතයක් ගත කරපු පුද්ගලයෙක්. එතුමා තීරණය කරනවා පූජකවරය වෙත යන්න. ඒ අනුව එතුමා 1972 වර්ෂයේදී පූජකවරය ලබනවා. එතුමා බොහොම ඊට සේවය කරේ මඩකලපුව ත්‍රිකුණා මලය වැනි ප්‍රදේශ තුල. ඉතින් මෙතුමා ජීවත් වුණ කාලයේ අපි දකිනවා අපේ ලංකාව ලොකු අභියෝගයකට මුහුණ දීලා හිටිය යුගයක තමා එතුමා ජීවත් වුනේ. විශේෂයෙන් ජාතිවාදී අරගල තිබුණා වූ යුගයක එතුමාගේ පූජකවරය, එහෙම නැත්නම් සේවය ආරම්භ වෙන්නේ. මෙන්න මේ යුගයේදී අපි දකිනවා එතුමා හැම වෙලාවකම කතා කරේ ජාතීන් අතර සමගිය ගොඩනැගීමට එතුමා ක්‍රියා කරා. ජාතීන් අතර දකින යුද්ධය, එදිනෙදාම දකින මරණ එතුමාගේ හිතට තදින්ම බලපානවා. ඒ නිසා එතුමා එක්තරා අවස්ථාවක කතා කරනවා පල්ලියේ ගොඩනැගිල්ල ජනතාව සඳහායි කියලා එතුමා ප්‍රකාශ කරනවා. මේකෙන් අදහස් කරන්නේ පල්ලියේ ගොඩනැගිල්ලට, එහෙම නැත්නම් පල්ලියට එන්න ජාති, ආගම්, කුල ભેද කිසිවක් අවශ්‍ය නොවන බවයි. ඇතැම් විට අපි දකිනවා එතුමාගේ ලැගුම් ගෙය පවා එතුමා පරිත්‍යාග කරනවා අනික් අයට, යුද්ධය නිසා පීඩාවට පත්වන ජනතාව වෙතුමනි. එතුමාගේ සේවයේ පදනම විදිහට එතුමා ප්‍රකාශ කරන්නේ මම කිසිවෙක් තමාට ස්වාමියායයි කියා නොගන්න, නායකයා සේවකයා විය යුතුය. විශේෂයෙන් එතුමා එදා ප්‍රකාශ කළේ පූජකයෙක් කියන්නේ සමාජයේ යම්කිසි නායකත්වයක් දරන කෙනෙක්. හැබැයි ඒ නායකත්වය සේවයක් තුළ ඉටු විය යුතු ආකාරය එතුමා පැහැදිලි කරලා දුන්නා. අපි දකිනවා පුදුවේ පුතේ ජේසුස් වහන්සේ මේකට හොඳම උදාහරණයක්. සේවක නායකත්වය ගැන මූලික සංකල්පය ඉදිරිපත් කරේ ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන්ගේ පාද සෝදලා තමන්ගේ ජීවිතාදර්ශයෙන් මේ සේවක නායකත්වය ඉගෙනුවා. ඒ වගේම අපි දකිනවා අපි අද කතා කරන චරිතය වන චන්ද්‍රා ප්‍රනාන්දු පියතුමත් හැම වෙලාවකම සේවක නායකත්වය තුළ ක්‍රියා කරා. සමහර විට එතුමාට ඒ කාලේ විවිධ අභියෝග ආවා කියනවා. විවිධ ප්‍රශ්න ආවා කියනවා. බාහිරින් වගේම තමන්ගේ හිතවත් අය ඉදිරියේ පවා මේ සේවක නායකත්වය නිසා අපහාසයට උපහාසයට ලක් වුණා කියනවා. නමුත් එතුමාට අවශ්‍ය වුණේ දේවස්ථානයෙන් ඔබ්බට ගිහිල්ලා සමාජයට ගිහින් ජනහිතකාමී සේවයක් ඉටු කිරීමයි. ඉතින් අපි දකිනවා එක්තරා අවස්ථාවක එතුමා කියනවා, මම ක්‍රිස්තියානි පූජකයෙක්. මම දෙවියන් වහන්සේ අදහන්නේක්. මම මිනිසුන්ගේ ජීවිතවලට ආදරේ. ඝාතනය මම හෙලා දකිමි. එදා චන්ද්‍රා ප්‍රනාන්දු පියතුමා ඒ ජීවත් වන පරිසරය තුළ එතුමා එදිනෙදා දකිනවා පුද්ගලයන් මිය යනවා ජාතිවාදී අරගල නිසා. ඉතින් එතුමා හිතනවා මේ දෙවියන් වහන්සේගේ මිනිස්සු, දෙවියන් වහන්සේගේ ජනතාව, දේව ස්වරූපයෙන් මැව්වා වූ මිනිස්සු මේ විදිහට මැරෙන එක එතුමාට දරාගන්න බැරි වුණා. ඒ නිසා ඒ ජාතිවාදී ආකල්පවලට විරුද්ධව එතුමා තමන්ගේ අදහස් ප්‍රකාශ කරා. ඝාතනය හෙලා දකින බව ප්‍රසිද්ධියේ ජනතාවට ප්‍රකාශ කරා. එහි ප්‍රතිඵලය වුණේ අවසානයේදී 1988 ජූලි මාස 5 වෙනිදා එතුමා මඩකලපුවේ දෙව්මැදුරේ සේවය කරමින් සිටින අවස්ථාවේදී අවාසනාවන්ත විදිහට එතුමා දිව්‍ය පූජාව ඔප්පු කරමින් සිටින විට අනපේක්ෂිත ලෙස එතුමාට තමන්ගේ ජීවිතේ කැප කරන්න සිද්ධ වුණා. අපි බලමු පුතේ, එවන් චරිතයක් තවත් චරිතයක් විදිහට සාමය බිහි කරන්න කැප වුණා පියතුමෙක් ගැන අපි අවධානය යොමු කරමු.
ඔව් ආද්‍ර දුවේ පුතේ, ඒ වගේම තමා ගරු තිස්ස බාලසූරිය පියතුමා. මෙතුමා ගැන කතා කරද්දි මෙතුමා ඉපදිලා තියෙන්නේ උතුරු මැද පළාතේ කහට ගස්තිගිලේ කියන ප්‍රදේශයේ. 1924 අගෝස්තු 29 වන දින තමා මෙතුමා උපත ලැබුවා කියලා කියන්නේ. ඒ වගේම මේ පියතුමා පැවිදි කතෝලික පූජකවරයෙක් බවට පත් වෙලා නිමල මරිය කියන නිකායට ඇතුළත් වෙලා ඒ නිකායේ පියතුමෙක් හැටියට තමා මෙතුමා සේවය කරන්නේ. ඉතින් මෙතුමා ගැන කතා කරද්දි මෙතුමා ඉතාම වෙහෙසක් අරගෙන තියෙනවා සමාජය තුළ සාමය සහ සාධාරණත්වය ගොඩනගන්නට. ඒ පිළිබඳව කතා කිරීමේදී මරදානේ සමාජීය හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂක පියතුමා ලෙස මෙතුමා ක්‍රියා කරලා තියෙනවා. රටේ ආර්ථිකය, සමාජීය හා දේශපාලන වශයෙන් ඉතා විශාල මෙහෙවරක් මෙතුමා විසින් ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙතුමා කියන්නේ හුදු ප්‍රේමයෙන්ම නොව, ඒ කියන්නේ පුද්ගලයෙක් තුළ ඇතිවෙන්නා වූ ප්‍රේමයෙන්ම විතරක් නෙවෙයි, එය ක්‍රියාවට නගන්න. කොහොමද ක්‍රියාවට නගන්නේ? තමන්ගේ මිතුරන්ට විතරක් නෙවෙයි, සතු තමන්ට සතුරුකම් කරන පුද්ගලයාටත් ප්‍රේම කරන්න, එයාට සමාව දෙන්න. ඒ ආකාරයට ජාතින් අතර, ආගම් අතර සාමය ඇති කරන්නට මෙතුමා මහත් වෙහෙසක් දරලා තියෙනවා. එතුමාගේ ලිවීමේ හැකියාවෙන් එතුමා ප්‍රයෝජන අරගෙන මේ පණිවිඩය ලෝකයට ලබා දෙන්නට උත්සාහ කළ පියතුමෙක් විදිහට ගරු තිස්ස බාලසූරිය පියතුමා හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මෙතුමා එදා මේ වර්තමානයේ ජීවත් වෙනවා, එදා සමාජයේ ජීවත් වුණා, පැල්පත් වාසීන්, ඒ වගේම දිලිඳුකම නිසා ජීවිතේ පීඩාවට පත්වෙච්ච ජනතාව, මේ අය වෙනුවෙන් මෙතුමා ක්‍රියා කරලා තියෙනවා. ඔවුන්ගේ නිවාස ප්‍රශ්න විසඳන්න, ආර්ථික සංවර්ධනය ඇති කරන්නට, ඒ වගේම විවිධ ස්වයං රැකියාවන් විවෘත කරලා දීලා මෙතුමා ඉතා විශාල සේවයක් සිදු කරලපු පියතුමෙක් විදිහට අපි හඳුනා ගන්නට පුළුවන්. එහෙමනම් අපි මොහොතක් අපි සාකච්ඡා කරලා බලමු පසුගිය පාඩම් වලින්, පසුගිය ප්‍රශ්න පත්‍ර වලින් මේ පාඩම් දෙකෙන් මොනවද ඇවිත් තියෙන ප්‍රශ්න සහ පිළිතුරු කියන එක අපි පොඩ්ඩක් මතක් කරමු මේ වෙලාවේ.
ඔව් දුවේ, අපි බලමු 2016 වර්ෂයේදී බහුවරණ ප්‍රශ්න පත්‍රයේ 11 වෙනි ප්‍රශ්නයේ මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් තියෙනවා. සාමයේ යථාර්ථයක් වීම සඳහා පළවෙනි පිළිතුර, දේශපාලන ස්ථාවරත්වයක් පැවතීම අත්‍යවශ්‍ය වේ. දෙවැනි පිළිතුර, යුක්තිය හා ධර්මිෂ්ඨකම ඉටු වීම අත්‍යවශ්‍ය වේ. තුන්වැනි පිළිතුර, ප්‍රචණ්ඩත්වයේ හෙලා දැකීම අවශ්‍ය වේ. හතරවැනි පිළිතුර, අනුන් විනිශ්චය කිරීමෙන් වැළකීම අත්‍යවශ්‍ය වේ. ඔව් දුවේ පුතේ, අපි මේ පිළිතුරු හතර ගැන කතා කරීමේදී මේ දෙවැනි පිළිතුර තමයි මේ ප්‍රශ්නයට පිළිතුර වන්නේ. එන ඒ කියන්නේ යුක්තිය හා ධර්මිෂ්ඨකම ඉටුවීම අත්‍යවශ්‍ය වේ කියන පිළිතුර. ඊළඟට තියෙනවා 14 වෙනි ප්‍රශ්නය. 2016 14 වෙනි ප්‍රශ්නය. ප්‍රේමයේ විශිෂ්ටත්වයේ හිල්මියන්නේ අංක 1 දෙවිඳුන්ට හා අවශ්‍යතා ඇති අයට ප්‍රේම කිරීමෙනි, 2 නපුරට යටත් නොවීමෙනි, 3 වැඩිහිටියන්ට අවනත වීමෙනි, 4 විනීතව හැසිරීමෙනි. ඔව්දුවේ පුතේ, අපි දකිනවා මේ ප්‍රේමයේ විශිෂ්ටත්වය කියන එක හෙළිවීමට නම් අපි කතා කරා, අපි පාඩමේදී සාකච්ඡා කරා. අවශ්‍ය වන සාධකය වන්නේ දෙවිඳුන්ටත් හා අවශ්‍යතා ඇති අයට ප්‍රේම කිරීම තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟට මේ අපොස සාමාන්‍ය පෙළ 2018 වර්ෂයේ 27 වෙනි ප්‍රශ්නය මෙන්න මේ විදිහට අහලා තියෙනවා. සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තය ඔය හිස්තැනක්. මෙම ප්‍රකාශයේහි හිස්තැනට අදාළ වර්ණය තෝරන්න. පළවෙනි වර්ණය ඔහු දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වන්නාහුය. දෙවනි පිළිතුර ඔහු දෙවියන් වහන්සේගේ සමාජය තුල අගය කරන ලබන්නාහුය. තුන්වෙනි පිළිතුර ඔහු දෙවියන් වහන්සේ දකින්නාහුය. හතරවෙනි පිළිතුර ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ යයි කියනු ලබන්නාහුය. අපි දකිනවා සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝය, ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ යයි කියනු ලබන්නෝය යන්න තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟට 2019 වර්ෂයේ 26 වෙනි ප්‍රශ්නය මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝය. මෙම කියමනට අනුකූලව සමාජයේ සාමය ස්ථාපිත කිරීම සඳහා මනුෂ්‍යයා පළවෙනි පිළිතුර සාමකාමී පුරවැසියෙකු වීමෙන් සෑහීමකට පත්විය යුතුය. දෙවනි පිළිතුර යුක්තිය හා සාධාරණත්වය ස්ථාපිත කළ යුතුය. තුන්වෙනි පිළිතුර යුද්ධයෙන් තොර සමාජයක් ගොඩ නැගීමට මුල් තැන දිය යුතුය. හතරවෙනි පිළිතුර අවශ්‍ය වූටදී බලහත්කාරයෙන් සාමය ගෙන ඒමට ක්‍රියා කළ යුතුය. ඇත්තටම දුවේ පුතේ, අපි දකිනවා සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝය කියන කියමන සනාථ කරන්න නම් අපි දෙවනි පිළිතුර වෙන යුක්තිය හා සාධාරණත්වය ස්ථාපිත කළ යුතුය.